Daru Subanjiran Mettuma.
Thank you, sir, for the opportunity to say a few words in respect of this important amendments that are being brought before this House today, particularly the amendment that is sought to be made to the Judicature Act, by which a permanent trial at bar, High Court at bar is to be established to try certain categories of cases which in the interest of justice and in the present circumstances require to be expeditiously concluded. The law's delays has been the bane of our judicial system for so long, and therefore even in the criminal justice system, accused in very serious cases have often escaped due punishment, making use of the law's delays. And over a period of time, sometimes it also results in them being pronounced not guilty due to unavailability of witnesses, etc. If a trial happens 10 years, 15 years after the incident, invariably, even eyewitnesses sometimes are not among the living. Documentary evidence goes missing, and these are experiences when long delays happen in the process of the criminal justice system. So this is an amendment that is timely, that has been brought, because there is a clamor in the country, there is an expectation in the country that certain types of offences by which the country's economy has been weakened, certain categories of offences that have been committed with impunity are not being taken up, not being pursued, particularly crimes that have been committed by persons in authority, persons in political authority. If they are not taken up in a timely manner, invariably they drag it until there is a change of regime. And then, once they are back in the saddle, they ensure that the process is stultified permanently. So this has been, I think, one of the biggest reasons why corruption at the highest levels in this country has never been effectively addressed. A parliament term of 5 years or even 6 years, as we had previously, is not enough to conclude serious trials involving political bigwigs. And our country also has a history of changing regimes. And when there is a change of the guard, then they escape permanently. This government came with a very specific mandate to address the issue of corruption, to deal with corrupt politicians in particular, bring them before the law, and ensure that the due course of justice is followed. Unfortunately, 3 years after the change happened, there has been only one conviction. which has also been made subject to an appeal. In our system, where we have generally have two appeals, we can envisage the lapse of another decade or so before finality is reached, even with regard to that one conviction. No, I am not giving way, sir. I am making I'm not giving way. Therefore, sir,
you all are taking the power which has been given to the
Why don't you use in the debate, honorable member? You can use that in the debate.
This is the history, as I said, of the criminal justice system, which had become ineffective due to these long delays. I want to cite one or two examples. There are examples under the ordinary laws, but even with regard to the Prevention of Terrorism Act, which is a special law under which prosecutions happen fast or are supposed to happen in a faster pace, primarily because of the fact that confessions are used as admissible evidence, even in such cases, we find trials not concluding for 20 years. One good example is that is a case of the attempted murder of the former president, Madam Chandrika Bandaranaike Kumarathunga. It took 17 years for that case to conclude. 17 long years for that case to conclude. So even in respect of the first citizen of this country, when she was president, an attempt was made on her life, when the state prosecuted the suspects, it took 17 years to get judgment even in the original court. But I want to raise another issue. There was a couple, a Hindu priest and his wife, who were accused among the several accused in that case. The man was convicted and sentences running consecutively for several hundreds of years. The wife was acquitted of all charges. Wife was acquitted. After 17 years, she was acquitted. And all those 17 years, she was in remand. She now has to get treatment for mental health. So this is just one example where even with regard to the so-called victim, it took 17 long years for justice. But with regard to the suspects, also severe injustice was made. I cite this example because it's a poignant one to be able to point out that from all sides, people have suffered because of these long laws delays. So it is not in the interest of anyone, not in the interest of any orderly society, for cases, particularly criminal cases, serious criminal cases, to drag on like this. Now, I must commend some of the petitioners who went before the Supreme Court challenging this, the provisions of this bill. I must also disclose the fact that I appeared myself in this matter for certain intervenience and supported the provisions of the bill. But some of the petitioners raised a very important question, that it violated the 13th Amendment. They raised the issue that after the 13th Amendment to the Constitution, the original criminal jurisdiction in a particular province lay only with the provincial High Court and not the High Court of Sri Lanka. That seems to be the case, and I think the Supreme Court also has upheld that provision. So all of those who challenge this bill, thank you for strengthening devolution. All these years we thought there was no devolution of judicial power, but now you have gone to court and established that judicial power is also devolved under our constitution. Be that as it may, that change is being made in the committee stage amendments, that it will be before the provincial high court, because it will be the provincial high court that has jurisdiction over original criminal matters. Until now, since 1987, when the 13th Amendment was brought in, I don't think this has been followed. They followed a system of judicial zones as a matter of administrative practice, but as a matter of constitutional position, this had not been followed. I hope after this determination, the Attorney General will now follow the principle that has been enunciated in this determination and comply with what the Supreme Court has said, even in respect of all other matters, not necessarily those that come under the permanent High Court at bar. The objections that were raised with regard to postponements, court not granting postponements, and so on, have all been dealt with by the Supreme Court. These are all not new provisions. These provisions are there or have been there even in respect of certain other matters. And although I am not a criminal practitioner, I know criminal practitioners know that in respect of jury trials, day-to-day trial is the norm. Once a jury is constituted, you can't be granting long dates, 3 months, 4 months, etc. between dates. It has to happen day-to-day. And in a sense, day-to-day trials, particularly in criminal matters, I mean, it applies to civil matters also, but particularly in criminal matters, is essential. Because even if it is one judge hearing the case, or it's a jury that is trying the case, or three judges, as in the case of trials at bar, all of the evidence sequentially being placed before them, they should be in a position to remember. There is no point in having long intervals between trial dates, in between which they would have heard another 100 or 200 cases. For anybody to be human, for it to be humanly possible to remember what a particular witness said on the previous date. A witness's evidence might actually span several dates, and it is not possible for even a legally trained judge to keep a track of or remember the demeanor, etc., of a witness. They will have to go by proceedings. So the whole point of a trial in open court, in public, a public hearing would be lost if such is the case. But here is a provision that is being brought, not in all cases, but in certain instances where the permanent High Court at bar will hear the cases day to day. And no one will be the loser as a result, because even a suspect, an accused before that court, can actually expect, if there are factors in his favor, for the judges to remember those factors when they write the judgment. And so it is with the prosecution as well. No one should be able to rely on imperfect memory of those who hear the case, either judges or jury or whoever it may be. A perfect memory, as much as it is possible, is essential before adjudication is made. I say particularly in criminal matters. I repeatedly am saying that because it is in those matters that a person's personal liberty can be deprived by the sentence that is passed. That's a very serious matter. And so care must be taken to ensure that every bit of evidence that is placed before court is seriously addressed, remembered, analyzed, and dealt with, and pronounced upon. So this is a system that is sought to be brought, and not just one judge, but three judges, three legally trained minds would be addressing that issue. And according to the new amendment that will be brought, they will be appointed by the Chief Justice himself. So there is independence, complete independence, in the manner of choosing who those judges would be in those permanent High Court at bar. And instead of one judge, you have three judges addressing their mind to the matter. So I would say great care has been taken to ensure that justice is done, that the guilty is punished, and also the innocent will not be punished. That all legal and factual matters can be dealt with fully before the court makes an adjudication in respect of these matters. The other is the shortening the time for appeals. There can be one appeal, but that is sufficient, because when you have a matter that has been heard by three judges, and a decision made, there will be no necessity for two appeals, and therefore one appeal to the apex court is more than sufficient. And presently, when there has been a trial at bar, it's a bench of five Supreme Court judges who have to hear that appeal. And so you would have had three judges at the level of High Court, and if there is an appeal, five judges at the highest level who heard the case before a final decision is made. So there is nothing to really complain about this institution that is being set up. It can't be called a witch hunt by any means. It is designed in the best interest of disposing serious issues, bringing the crimes before court, and making courts to make an adjudication on that. But also, all rights that accused before court have hitherto enjoyed will continue to be theirs. There is nothing that is being taken away in this special process. So as for myself, I commend the move by the Honorable Minister of Justice for having brought this important amendment, through which permanent high courts at bar can be set up in every province, or in certain provinces where that is required. And I also want to place on record the work that was done in this respect by the previous Minister of Justice, who is here, for the directions that he gave. And the sectoral oversight committee, which worked on this process, for all members in that committee who gave up their time and had long discussions with the various institutions before this draft bill was approved by that committee. It is hoped that the beginning that we envisage today with the establishment of this permanent High Court at Bar, we will see a new chapter dawning in disposal of cases in the country dealing with serious crimes, particularly in the area of corruption, bribery, other financial crimes, and that the impunity that has hitherto been enjoyed by various personalities of all political hue will be brought to an end, and we can all be proud that this parliament brought in this mechanism and established this permanent High Court at Bar, which would render justice to all. Thank you.
Bohututi, ilagata garu udaya gamanpila mantrituma ita prathama niyojya karaka sabhapathituma mulasena pemulaneta.
Garu Mulasanaruda Sabhapathitumani Yuktiya Ituvima Pamanak Pramanavat Netha Yuktiya Ituvana Bhava Peniya Yutuya Kiyana Eka Yuktiya Pasandalime Kriyavaliye Atishayinma Vedagat Mooladharmayak Vidiyata Api Dakinawa. E Mooladharmaya Me Panata Haraha Kumana Aakarayen Ullanghanaya Wanneda Yanna Pilibanda Ape Avadanayada Yomu Kala Yutuyi. Garu Mulasanaruda Sabhapathitumani me aanduwa balayata aave vanchawa dushane pilibanda mathiwarna vyaparayakin horuwallanoy kiyala balayata aave vidhayaka janadhipati dure wage dewal gana nevey pasugiya aanduwa dushitai me dushitayangen rata berala yahapalane athi karanawa kiyana porunduwa tamai pradhana niyamaka balavege bawata pat karagatte me aanduwa balayata agenna e nisa me aanduwa balayata ewilla වසර තුනමාරක් යනකොට එක පැත්තකින් අර කිව්ව ඒ දවස්වල කිව්ව අධිවේගී මාර්ගවල 90%ක්ම තිබ්බේ කොමිස් කිව්වා. හැබැයි මේ ආණ්ඩුවේ අධිවේගී මාර්ග ඉදි කරද්දී කලින් ආණ්ඩුවට වඩා පිරියය වැඩි. හරිනම් ඉතින් මේක 10%ට කරන්න එපේ. වරාය හදද්දී, ගුවන් තුඩුපළවල් හදද්දී, විදුලි බලාගාර හදද්දී මහා දැවැන්ත ලෙස මිල ඉහළට දක්වලා වංචාවල් සිදු කරලා තියෙනවා කිව්වා. මේව පිළිබඳ කිසිම ඉන් පස්සේ සාකච්ඡාවක් මේ රටේ නැති වුණා. ඒ නිසා ජනතාවට මේ ජනතාව රවට්ටලා බොරු කියලා ජනතාවගේ ඡන්දය සොරකම් කළාය කියන හැඟීම ජනතාවට ඇති වුණා. ඒ නිසා අද එදා අපි කිව්වේ ඇත්තේ කියන එක කොමාරි ඔප්පු කරලා පෙන්වුවේ නැත්තම් පුංචි ඡන්දෙන් ජනතාව දුන්න කණේ පාර ඊළඟ මැතිවරණ වලදී පොළු පහරවල් බවට පත් වෙන බවට ආණ්ඩුවේ නායකයන්ට සක්සුදස්සේ පැහැදිලි වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ කඩිමුඩියේ මේ පනත අරගෙන ඉන්නේ. දැන් මේ මා මිත්‍ර සුමන්දිරන් මන්ත්‍රීතුමාත් කතා කළා දිනපතා නඩු ඇසීම පිළිබඳ. ඇයි මේ දිනපතා විශේෂයෙන්ම අපි කියන්න ඕනේ මේ මෙතනේ තෝරාගෙන තියෙන උපල හය වෙන මේ උපලේඛනේ පෙන්නනවා වැරදි 68ක්. දැන් මේ වැරදි අතර සොරකම තිබෙනවා. හැබැයි සොරකමට වඩා බලවත් වරදක් ලෙස දකින මංකොල්ලේ නැහැ. මේ සොරකම දාලා මංකොල්ලේ නැත්තේ දේශපාලන පරිගැනීමේ උපාය මාර්ගයක් විදිහට ගද්දි දේශපාලකයන්ට එල්ල කළ හැකියයි සිතන සියලුම වැරදි ටික එකතු කරලා 68ක්. දැන් මේ රටේ කියන්නාගේ වංචා දූෂණ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් බලය අයිති ලෙස පාවිච්චි කිරීම පිළිබඳ ප්‍රශ්න තියෙන නිශ්චිත කාරණා පමණක් ගත හැකිව තිබුණා. දේශපාලකයේ කොයෙන් හරි ගෑවෙන්න ඉඩක් තියෙන සියලුම වැරදි ටික මේ උපලේඛනයේ දාගෙන තියෙනවා.
එතකොට මේ සියලුම නඩු අතරින් කාරණා පහක් පදනම් කරගෙන තමයි මෙතුමාලා බලාපොරොත්තු වෙන්නේ මේ ත්‍රිපුද්ගල මහාධිකරණයට යොමු කරන්න. මේදී මුලින් මේ බලය දීලා තිබුණේ ආණ්ඩුවේ නියෝජිතයන් පමණක් සමන්විත වෙලා හිටිය ව්‍යවස්ථාදායක සභාවෙන් පත්කරන පක්ෂග්‍රාහීත්වය පිළිබඳ අපකීර්තිමත් ඉතිහාසයක් තියෙන නීතිපතිවරයයි විධායකයේ ඍජුව පත්කරන අල්ලස්සෝ දූෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට තමයි මේ බලය දීලා තිබුණේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේ මේ අභියෝගෙන ලක් කිරීම හරහා අපිට පුළුවන් වුණා නීතිපතිවරයා අග්‍රවිනිශ්චකාරතුමාට ඉදිරිපත් කරලා අග්‍රවිනිශ්චකාරතුමා හරහා මේක යොමු කරන්න. හැබැයි අග්‍රවිනිශ්චකාරතුමාට ඉදිරිපත් කරද්දී නිර්ණායක පහක් ඇත්තේ තමයි මේක සලකා බැලෙන්නේ. මේ නිර්ණායක පහ වරදේ ස්වභාවය සහ අවස්ථානගත කරුණු, වරදක බැරෑරුම්කම, වරදක සංකීර්ණකම, වරදක් නිසා වින්දිතය මත ඇතිවෙන බලපෑම, වරදක් නිසා රජය මත ඇතිවෙන බලපෑම මම නීතිපතිට කරුණු දක්වලා අගවිනිසුතුමාගේ එකඟතාවය අරන් දේශපාලකයා පමණක් ඉලක්ක කරගත හැකි. එහෙම කරලා මේක අහන්නේ දැන් පළාත්බද මහාධිකරණ එතනත් අගවිනිසුතුමාගේ එකඟතාවය අරගෙන විෂය භාර අමාත්‍යවරයා තමයි තීරණය කරන්නේ මොන මහාධිකරණයේද මේක අහන්න ඕනි. අතින් අමාත්‍යවරයාගෙන් ගියාම මේ මොන මහාධිකරණයේද මේ නඩුවාන ත්‍රිපුද්ගල අධිකරණේ පිහිටවන්නේ කියලා අගවිනිසුතුමා ඉදිරියේ අනිත් පාර්ශවයන්ට කරුණු දැක්වීමේ අවස්ථාවක් නැති නිසා සාමාන්‍යයෙන් සිදුවෙන්න ඉඩ තිබෙන දේ තමයි මේ අපේ අධිකරණ ඇමතිතුමියට පෞද්ගලිකව කියන දෙයක් නෙවෙයි. කවුරු අධිකරණ ඇමති ධූරයේ හිටියත් ඇමතිවරයා යවන එක අගවිනිසුතුමාගේ එකඟතාවය ලැබීම තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්න ඉඩ තිබෙන දේ. දැන් අපි එමු මම අර කලින් කිව්ව කතන්දරේ දිනපතා නඩු ඇසීම. ඇයි මේකට අපි විරුද්ධ වෙන්නේ? විශේෂයෙන්ම මේ දේශපාලන පරිගැනීම් සඳහා ගොතන ලද නඩුවලදී මේ රටේ ඉන්න කීර්තිමත් නීතිඥයෝ සමහරට දවසර ලක්ෂ ගණනින් ගාස්තු අය කරන නීතිඥයෝ මේ නඩුවල තියෙන දේශපාලන ස්වභාවය දැකලා අසාධාරණය දැකලා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පළාත් සභා මන්ත්‍රීවරුන්ට නොමිලේ පෙනී සිටින්න ඉදිරිපත් වෙලා තියෙනවා. අපිට හැකියාවක් නැහැ මේ නීතිඥවරු මුදල් ගෙවා රඳවා ගන්න. හැබැයි මේක දඩුව අහන්නේ දිනපතාම නම් මේ නඩුව විතරයි නම් නීතිඥයාගේ ආදායම් මාර්ගයේ බවට පත්වීමට ඉතුරු වෙලා තියෙන. ඒ නීතිඥ මහත්වරුත් ලොකු ගාස්තු අය කරනවා නම් දරුවෝ විදේශගතව ඉගෙන ගන්නවා වෙන්න පුළුවන්, විවිධ සුපිරි වාහන පාවිච්චි කරනවා වෙන්න පුළුවන්, ඉහළ ජීවන රටාවට හුරු වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. මේ නීතිඥවරුන්ට හැකියාවක් ලැබෙන්නේ නැහැ දිනපතා අහන නඩුවක නොමිලේ දීර්ඝ කාලයක් පෙනී සිටින්නේ. මොකද්ද සිද්ධ වෙන්නේ? එහෙමනම් ඒ නීතිඥවරයාට අකමැත්තෙන් වුණත් තමන්ගේ සේවාදායකයාට කියන්න වෙනවා මට මේ නඩුව කරන්න බෑ වෙන කෙනෙක් හොයාගන්න. ඒ හරහා තමන්ගේ ඉලක්කය වන තමන්ට හිසරදයක් වෙලා තිබෙන ඒකාබද්ධ විපක්ෂයේ ක්‍රියාකාරීන් සිරගත කිරීමට අවශ්‍ය පසුබිම පහසුවෙන් සකස් කරගන්න මේ හරහා මඟ පාදා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මෙවැනි ත්‍රිපුද්ගල අධිකරණයක් ගොඩනගා ගැනීම සඳහා අපි දැක්ක හදාගත්ත පසුබිම පෞගේ අවුරුදු තුනේදී ඊළඟට අත්අඩංගුවට ගන්න කවුදයි කියලා අපට මතකයි. දිනසීයේ ආණ්ඩුවේ නම් මුලින්ම එළියට ඇවිල්ලා කියන්නේ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහත්තයා කියනා වගේම ඊළඟට අත්අඩංගුවට ගැනීම සිද්ධ වෙනවා. පෞගේ කාලේ මීළඟට අත්අඩංගුවට ගන්න නියමිත කෙනා රටට නිවේදනය කිරීම වගකීම රජයේ මාධ්‍ය ප්‍රකාශක රාහිත සේනාරත් නැමුතුමා බාර අරගෙන තිබුණා. එතකොට මේ දේශපාලන වශයෙන් නීතිපති දෙපාර්තමේන්තුව තුළ පොලිසිය අතිශයම දේශපාලනීකරණය කරගෙන දේශපාලකයන්ගේ බලපෑම් මත මේ ක්‍රියාවලිය සිදුවෙන බව හිටපු අධිකරණ ඇමතුමා විවෘතවම ප්‍රකාශ කරා වරක්. ගෝඨාභය රාජපක්ෂ ඇමතුමා අත්අඩංගුවට ගන්න විවිධ දේශපාලන නායකයෝ බලපෑම් කරලා තිබුණා. ගෝඨාභය රාජපක්ෂ ඇමතිතුමාව අත්අඩංගුවට මේ අවස්ථාවේ නොගත්තොත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැයි කියලා ඇවන්ගාඩ් සිද්ධියේදී කොමාරි කොටු කරන්න ඕනි කිව්වා. මෙන්න මේ පසුබිම මත තමයි මේ ත්‍රිපුද්ගල අධිකරණය එන්නේ. ගරු මුලාසනාරූඪ සභාපතිතුමනි, මේ අවස්ථාවේ විශේෂයෙන් කියන්න ඕනි හමුදාවේ ඉහළම නිලධාරියෙක්ගෙන් අපට තොරතුරක් ලැබුණා. දේශපාලන නායකත්වයෙන් යුද හමුදාවේ බුද්ධියන්ස අධ්‍යක්ෂකවරයාට උපදෙස් ලැබිලා තියෙනවා එක්නැලිගොඩ නඩුවේ සැකකරුවන් විදියට රක්ෂිත බන්ධනාගාර ගත කරගෙන හිටිය හමුදා බටයන් හමුදා නිලධාරීන් ගෙන්වලා ඔවුන්ට උපදෙස් දෙන්න වහාම පොලිසියට ප්‍රකාශයක් කරන්න එක්නැලිගොඩ අතුරුදහන් කළේ අපි එක්නැලිගොඩ අතුරුදහන් කරන්න අපට උපදෙස් දුන්නේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්තුමා කියලා එතකොට මේ ප්‍රශ්නේ හිරේ වැටෙන්නේ නැතුව බේරගන්න අපි උදව් කරනවා කියලා මම දන්නේ බුද්ධියංශ අධ්‍යක්ෂවරයා මේ දේ කරාද නැද්ද කියලා නමුත් ඔහුට ඒ වෙනි උපදේශයක් ලැබිලා තියෙනවා මේ වෙනි දෙයක් වීමේ සූදානමක් තිබෙනවායි කියලා හමුදාවේ ඉහළම නිලධාරීක් මාව දැනුවත් කළා මේ පාර්ලිමේන්තුව අපි සමාජයක සම්මත කරපු නීතියක් අනුව නම් වින්දිතයන්ට වගේම සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම සාක්ෂි විකෘති කරන්නට උපදෙස් ලබා දීම සිර දඬුවම් ලැබිය හැකි වරදක් මේ වරද කරන්න යන්නේ රටේ ඉහළම හමුදා නිලධාරියෙක් අපට ලැබුණු තොරතුරු අනුව අපි මේක අවස්ථාවක් කරගන්නවා මේ ආණ්ඩුවේට ඇති වෙලා තියෙන අලුත්ම බය ගෝඨා බයට ප්‍රතිකාර විදිහට ආණ්ඩුව කරගෙන යන පිළියම් සඳහා හමුදාවේ ගෞරවයේ කීර්තිය විකුණන්න එපාය කියලා හමුදාවේ ඉහළ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්න අපි මේක අවස්ථාවක් කරගන්නවා. ඒ නිසා ආණ්ඩුව විසින් විපක්ෂයට එල්ල කරන මේ ත්‍රිපුද්ගල සාමාන්‍යයෙන් ත්‍රිපුද්ගල අධිකරණයක් නම් මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි නීතිපතිවරයාගේ ඉල්ලීම මත අගවිනිසුරුතුමා පත් කරනවා. ඒ නඩුව අවසන් වුණාම ත්‍රිපුද්ගල අධිකරණේ විසිර යනවා. නමුත් මේ අවස්ථාවේ මේක ස්ථාවර අධිකරණයක් වෙනවා කියන්නේ මේක මේ ආණ්ඩුව කාලයෙන් අවසන් වෙන්නේ නැහැ. උඩ දමන හැම දෙයක්ම බිම වැටෙනවා වගේ ඊළඟට බී වෙන ආණ්ඩු කාලෙත් මේ අධිකරණේ තියෙනවා. අද මේ වෙනුවෙන් අත උස්සන මන්ත්‍රීවරුන්ට මේ අධිකරණයම පාරාවලල්ලක් වීමේ අවදානම තියෙනවා කියන අනතුරු ඇඟවීම අපි මේ සභාවේදී කළ යුතුයි. ඒ නිසා මේ ආණ්ඩුව ඊටාම නීති විරෝධී ආකාරයෙන් මූල්‍ය අපරාධ විමර්ශනාංශය හදලා රටේ නීති ක්‍රියාත්මක කිරීම ජාත්‍යන්තර ඉදිරි අපකීර්තියට පත් කළා වගේ. නැවත වතාවක් මෙවැනි දේශපාලන අරමුණු ඇති නීති පාර්ලිමේන්තු අරාම සම්මත කරලා අපේ රටේ අධිකරණය හැල්ලුවට ලක් කරන්න එපා. තමුන්නාන්සල කරන මෙවැනි ක්‍රියා නිසා තමයි ජාත්‍යන්තරයට හැකි වෙන්නේ ශ්‍රී ලංකාවේ අධිකරණයේ විශ්වාසය තැබිය නොහැකි ජාත්‍යන්තර අධිකරණයන් පැමිණලා මේ රටේ නඩු ඇසිය යුතුයි කියන තර්කය සාධාරණීකරණය කරන්න පුළුවන් වෙන්නේ මෙවැනි අධිකරණ පිහිටුවමින් දේශපාලන අත අධිකරණයට හොබවන්න තමුන්නාන්සල උත්සාහ කරද්දී. මා මිත්‍ර සුමන්දිරන් මන්ත්‍රීතුමා නම් මේකට කැමති ඇති. ගොඩ එතුමල්ලා ජාත්‍යන්තර විනිසුරන් ලංකාවට ගෙන ආ යුතුයි කියන මතේ ඉන්න නිසා නමුත් රටේ ස්වාධිපත්‍යයට ආදරය කරන පුද්ගලයන් විදියට මේ අධිකරණයේ ස්වාධීනත්වයේ රැකගත්තොත් පමණයි අගවිනිසුරුතුමාට තියෙන බලය ව්‍යවස්ථාවෙම ලබා දීලා තියෙන බලය උදුරගන්න උත්සාහන කළොත් පමණයි අපේ රටේ ස්වාධීන අධිකරණයක් ඇති කරලා අධිකරණය පිළිබඳ ගෞරවයක් ඇති කරලා මේ ජාත්‍යන්තර පීඩනයෙන් බේරෙන්න පුළුවන් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි නීතිපතිවරයා ගැන පොලිස්පතිවරයා ගැන අධිකරණය පිළිබඳ මේ රටේ ජනතාවගේ විශ්වාසය නැති වුණාම ජනතාව තමන්ට වරදක් වුණාම පොලිසියට ගිහිල්ලා පැමිණිලි කරනවා වෙනුවට තමන් විසින් තමන්ට යුක්ති ඉටු කරගන්න උත්සාහ කරනවා. ඒ නිසා තමයි මිනී මැරීම් වෙඩි තබා ගැනීම සමාජයේ නිරන්තරයෙන් අහන්න ලැබෙන්නේ පලි ගැනීම අද ජනතාව හිතනවා තමන්ට යුක්ති ඉටු කර ගැනීම සඳහා තියෙන එකම මඟ කියලා. ඒ නිසා අපි මෙවැනි දේශපාලන පලි ගැනීම සඳහා අධිකරණයේ යොදා ගැනීමට මේ සභාවේ සහයෝගය ලබා නොදිය යුතුය. ඒ පාපකර්මයට දායක නොවන මෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිමින් මම නියඳ වෙනවා.
Mr. Honorable Ajit P. Pereira, you have 10 minutes.
සවතුනි බොහොම ස්තුතියි මට කාලය ලබා දීම පිළිබඳව. ගරු කාර්ක සභා සභාපතිතුමනි ගරු මම ඔබතුමාගේ සමාව ඉල්ලනවා සජිත් ප්‍රේමදාස ඇමතුමා මේ අවස්ථාවේ මේ සභාවේ ඉන්නවා. අනුරාධපුර ඓතිහාසික විජිතපුර සටන ගෙනිච්ච දුටුගැමුණු මහරජුරු සහ එළාර රජුරු අතර ඒ ඓතිහාසික සටන ගීච්ච භූමියේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙන් නීති විරෝධී ලෙස ඩෝසර් කරලා ඒ පුරාවිද්‍යාත්මක වටිනාකම සම්පත් විශාල ප්‍රමාණයකට හානි වෙලා තියෙනවා. නෑ මේක ඉතා තීරණාත්මක ප්‍රශ්නයක්. මේ රටේ
සතුටු
වෙනවා මේ වැදගත් විවාදයේ මට කතා කරන්න ලැබීම ගැන. මම මුලින්ම කියන්න කැමති මේ රටේ බරපතල අපරාධ විභාග පිරීම පිළිබඳ බොහොම බරපතල ප්‍රමාදයක් තිබෙනවා. ඒ පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව විසින්ම කරන ලද පරීක්ෂණයක් අනුව වරද සිදු කළ දිනය සහ අධිචෝදනාව මහාධිකරණ ගොනු කිරීම අතර කාලය තුළ සාමාන්‍යයාගේ වසර 4.7යි අධිචෝදනාව ගොනු කරන දිනේ ඉඳලා සත්‍ය ලෙසම නඩුවේ අදාළ නඩු විභාගයේ ආරම්භ වන දිනය අතර කාලයේ සාමාන්‍යයාගේ වසර 3.7යි මහාධිකරණයේදී නඩුවේ සාක්ෂි විභාගයේ ආරම්භ කිරීම සහ නඩුවේ තීන්දුව අතර කාලය වසර 1.8යි ඒ කියන්නේ වසර 10.2ක් කාලයක් ගත වෙනවා බරපතල අපරාධ නඩුවක් මහාධිකරණය විභාග කරන්න. ඒ වගේම අභියාචනාධිකරණයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචන අවස්ථා දෙකක් තිබෙනවා. මේ අභියාචන අවස්ථා දෙකට වසර 7ක කාලයක් ගත වෙනවා සාමාන්‍ය වශයෙන්. ඒ අනුව වසර 17ක් විතර කාලයක් ගත වෙනවා බරපතල අපරාධ නඩුවක් මහාධිකරණයේ විභාග වෙලා අභියාචනා ක්‍රියාපටිපාටි අවසන් වෙන්නේ. එනිසා ගරු සභාපතිතුමනි, මෙරටේ මිනිමෙරුම් ස්ත්‍රී දූෂණ මිනිමෙරීමේ තත්කිරීම් ත්‍රස්තවාදයට හේතු වැරදි විතරක් නෙමෙයි, විශේෂයෙන්ම පහුගිය කාලේ විශේෂයෙන් සාකච්ඡාවට ලක්වෙච්ච දූෂණය හා වෙනත් මූල්‍ය අපරාධ පිළිබඳව නඩු විභාග කිරීම සඳහාත් මෙවැනිම කාලයක් ගත වෙනවා. අපි දැක්කා මේ පිළිබඳව විශේෂ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ ආරම්භ කරන අවස්ථාවේදී ඒක නීති විරෝධී කියලා ප්‍රශ්න කරා. අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කර ආයතනයේ නීත්‍යානුකූලයි කියලා. මම ස්තුතිවන්ත වෙනවා. පරීක්ෂණ 100කට වඩා අවසන් කරලා ඒ ගොනු නීතිපති දෙපාර්තමේන්තුවට යවන්න මූල්‍ය අපරාධ ඒකකයේ සමත් වෙලා තියෙනවා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ 20කට ආසන්න ප්‍රමාණයක් ගොනු අවසන් කරලා තියෙනවා. එනිසා මෙරටේ පොලිසියට මම ස්තුතිවන්ත වෙනවා. ඉතාම අභියෝගාත්මක කාලයක සමහර අවස්ථාවල මේ ප්‍රමාණවත් තරම් සහයක් උනන්දුවක් රජයෙන් නොලැබෙන අවස්ථාවල පවා වෘත්තීමේ නිලධාරීන් හැටියට තමගේ වගකීම් ඉටු කිරීම ගැන. එනිසා පොලිසිය කෙරෙහි මගේ ඉමහත් ගෞරවය මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. ඉතුරු අපරාධ පරීක්ෂණත් ඉක්මනින් අවසන් කරලා ඒ පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු වලට යොමු කිරීමට අවස්ථාව ලැබේ කියලා මම විශ්වාස කරනවා. ඉන් පසුව ගැටලුව මතුනේ ගරු සභාපතිතුමනි, මේ බරපතල මූල්‍ය දූෂණ පිළිබඳ පරීක්ෂණ කෙරුණත් ඒ පිළිබඳව නීතිපතිතුමා විසින් අධිචෝදනා 20කට ආසන ප්‍රමාණයක් ගොනු කළ තිබුණත් ඒ ගොනු කරපු සෑම නඩුවක්ම පාහේ ගොනු කරපු දිනේ ඉඳලා මාස 6න් 6ට මාස 9ට සමහර නඩු අවුරුද්දට කල් යන පටන් ගත්තා. ඒ වගේම මේ චෝදනාවට ලක්වෙච්ච මේ අධිචෝදනාවට ලක්වෙච්ච මේ පාර්ලිමේන්තුවෙත් ඉන්න මේ මොහොතේ අපිට පේන මොහොතේ මෙර ඇඳිලා ඉන්න සමහර මන්ත්‍රීවරු කයිවාරු ගහන්න පටන් ගත්තා. අපට එරෙහිව කිසිවක් කරන්න බෑ. මේ රටේ මේ තිබෙන මේ අධිකරණ පද්ධතිය ඒ තරම් හිමින් වැඩ කරන්නේ. අපේ නීතිඥ මහතුරු මාර්ගයෙන් අපි දින ඉල්ලනවා. ඒ දින නොදෙන්න හේතුවක් නෑ. හැමෝටම දින දෙනවනම් අපිට දෙන්න බැරි මොකද? අපිත් සාමාන්‍ය විදිහටම මේ අධිකරණ පද්ධතිය දින අරගෙන ඒ කාලයේ ගත කරගන්නවා. තව අවුරුදු 5යි ගත කරන්න ඕනේ, 4යි ගත කරන්න ඕනේ, 3යි ගත කරන්න ඕනේ. දැන් සමහරු කියන්නේ එකහමාරයි ගත කරන්න තව තියෙන්නේ කියලා. ගරු සභාපතිතුමනි, මේ තත්වය මෙරටේ නීතිය ආධිපත්‍ය අපේක්ෂා කරන කිසිවෙක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. විත්තිකාරයා දේශපාලනඥයෙක් වුණත් නැතත්, විත්තිකා ඒ වගේම වින්දිතයා රජය වුණත් නැතත් මෙරටේ බරපතල අපරාධ පිළිබඳ නඩු ඉක්මනින් විභාග කිරීම සඳහා වූ විශේෂිත කාර්ය පටිපාටික අවශ්‍යතාවය පැනනැගුණා. එනිසා තමයි ගරු සභාපතිතුමනි මේ ප්‍රශ්නය මතුවෙන්නේ. එනිසා තමයි මේ ප්‍රශ්නයට විශේෂිතව හොයන් විශේෂිතව පිළිතුරු සොයන්. මම ස්තුතිවන්ත වෙනවා අජිත් මාන්නපෙරුම් මැතිතුමාගේ සභාපතිත්වයෙන් යුතු මේ පාර්ලිමේන්තුවේ නෛතික කටයුතු සහ දූෂණ විරෝධී සහ මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට 2017/9/20 දින දරන ඒ වාර්තාව ඉදිරිපත් කරලා මෙරටේ අධිකරණ පද්ධතියේ තිබෙන වේගය වැඩි කරන්න, ගුණාත්මක භාවය වැඩි කරන්න, නීතිපති දෙපාර්තමේන්තුව මූණ දෙලා තියෙන ප්‍රශ්නවල විසඳුම් හොයන්න, ඒ වගේම මෙරටේ යුක්තිය පසුදිලිම පිළිබඳව මතුවලා තිබෙන සාධාරණ ගැටළු වලට විසඳුම් සෙවීම සඳහා උනන්දුවෙන් කටයුතු කරලා ඉතාම සාක්ෂි අනුව සලකලා බලලා නීතිපතිගේ මතය පොලිසියේ මතය ඒ වගේම අධිකරණ සේවා කොමිෂන් සභාවේ මතය ශ්‍රී ලංකා නීතිඥ සංගමේ මතය සලකලා බලලා තීරණ වලට එළඹිච්ච ගැන මම ආංශික අධ්‍යක්ෂණ කාර්යාලය සභාවට ස්තුතිවන්ත වෙනවා ඒ වගේම මම තලත අතුකෝරළ මැතිණියට ස්තුතිවන්ත වෙනවා එතුමගේ අමාත්‍යංශයට ස්තුතිවන්ත වෙනවා ඒ නිර්දේශ අනුව කටයුතු කරලා මේ අද මේ දක්වා මේ පනත් කෙනුම් පත රැගෙනීම පිළිබඳව ඒ වගේම කරු ජනාධිපතිතුමාට අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ අමාත්‍යමණ්ඩලම ස්තුතිවන්ත වෙනවා මේ හා සම්බන්ධ අවශ්‍ය කරන සෑම කාරණයකදීම නිසි අනුමැතියක් ලබා දීලා අවශ්‍ය පහසුකම් සපයපු ගැන ඒ වගේම මුදල් අමාත්‍යතුමාට ස්තුතිවන්ත වෙනවා යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය ඉක්මන් කිරීම සඳහා අවශ්‍ය කොපමණ මුදල් ප්‍රමාණයක්ද අවශ්‍ය වන මොහොතක ඉල්ලන තරමට මේ මුදල් දෙන්නම් කියලා පොරොන්දු වීම ගැන මංගල සමරවිර මැතිතුමාටත් රාජ්‍ය අමාත්‍ය ඉරන් වික්‍රමත මැතිතුමාටත් මම ස්තුතිවන්ත වෙනවා මේ කාර්යපටිපාටි පිළිබඳව ගරු සභාපතිතුමනි මම කියන්න අවශ්‍යයි මේ අධිකරණයේ ක්‍රියාකාරීත්වය කඩනම් කිරීම සඳහා දැන්ටමත් මේ රජයේ ආරම්භ තියෙන පියවර මහා අධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ සංඛ්‍යාව තිබුණේ මුලින් 75යි පළමු යෝජනා කළ තිබුණ මේ සංඛ්‍යාව 10කින් වැඩි කරන්න අපි නෛතික කටයුතු පිළිබඳ කාරක සභාවේ ආංශික අධ්‍යක්ෂණ කාරක සභාවේ නිර්දේශය පිට මේ සංඛ්‍යාව 35කින් වැඩි කරලා අද මහා අධිකරණ විනිශ්චයකාරවරු වැඩිපුර 35 දෙනෙක් පත් කිරීමට අවශ්‍ය නීතිමය අවසරය දැන් ලබාගෙන තිබෙනවා අපි විශ්වාස කරනවා මේ මහා අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ සංඛ්‍යාව ඉක්මනින්ම පත්කිරීම කරලා මේ අවශ්‍ය කරන ඒ පරිසරය සකස් කර ගැනීමට ගරු ජනාධිපතිතුමා කටයුතු කරයි කියලා. ඒ වගේම සම්පූර්ණ සංඛ්‍යාව කොහොම වෙතත් ඉක්මනින්ම මේ කොටසක් හෝ පත් කරොත් මේ පියවර ඉක්මනින් ගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුව ඉතාම දුෂ්කරතාවයන්ට මුහුණ දුන්නා. එක පැත්තකින් ප්‍රමාණවත් රජ අධිනීතිතුරු සංඛ්‍යාවක් හිටියේ නැහැ. අපි ඌට දොස් කිව්වට අපි දැනන් හිටියා ඌට ප්‍රශ්න ගොඩක් තියෙනවා කියලා. අපිට පුළුවන්කම ලැබුණා රජයේ අධිනීතිඥරුන්ගේ සංඛ්‍යාවේ අනුමත කාර්යයේ තිබුණ 113යි එය 213ක් දක්වා 100කින් වැඩි කරලා 100කින් වැඩි කරලා ඒ සඳහා අවශ්‍ය පරිසරය සකස් කරන්න ඉක්මනින්ම ඒ අලුත් බඳවා ගැනීම කරලා එකවර 100ක් බඳව ගන්න බෑ කොටස් වශයෙන් මේ බඳවා ගැනීම කරලා ඉක්මනින්ම නීතිපති දෙපාර්තමේන්තුවේ අවශ්‍ය පරිසරය සකස් කරගත යුතු තිබෙනවා ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුව මෙරට ඉතිහාසයේ පුරාම සලකුණේ ඉතාම සුවිශේෂ දෙපාර්තමේන්තුවක් හැටියට සාමාන්‍ය රජ දෙපාර්තමේන්තුවක වශයෙන් කවදක්වත් සැලකුවේ නැහැ. ස්වාධීනත්වයේ වශයෙන් සැලකුවත්, වෘත්තීමේ වශයෙන් ඒ අවශ්‍ය කරන ශක්තිය වශයෙන් සැලකුවත් නීතිපති දෙපාර්තමේන්තුව සුවිශේෂ දෙපාර්තමේන්තුවක්. නමුත් කාලයේ ඇවෑමෙන් සාමාන්‍ය රාජ්‍ය දෙපාර්තමේන්තුවක් බවට පත් වෙලා වරප්‍රසාද ලබා දීමේදී එවැනිම තත්වයකට පත් වෙලා තිබුණා. අපි යෝජනා කරා ඔවුන්ගේ තත්ත්වය උසස් කළ යුතුයි, වැටුප් සහ වරප්‍රසාද ඉහළ මට්ටමකට අරන් ආ යුතුයි කියලා. මේ රජයේ විශේෂයෙන් ගැට කටයුතු කරලා අද වෙනකොට නීතිපති දෙපාර්තමේන්තුවට බැඳෙන රජයේ නීතිඥවරයෙක්ගේ වෘත්තීමේ තත්වය පවත්ව ගන්න පුළුවන් ආත්ම ගරුත්වය පත්ව ගන්න පුළුවන් වෘත්තීමේ ගරුත්වය ආරක්ෂා කරන්න පුළුවන් මට්ටමකට වැටුප් සහ දීමනා සහ පහසුකම් ලබා දීම පිළිබඳව මම රජයට ස්තුතිවන්ත වෙනවා ඒ වගේම ගරු සභාපතිතුමනි මම විශේෂයෙන්ම කියන්න අවශ්‍යයි අද දින අපේ ගම්මන්පිල මැතිතුමා කිව්වා මේ දිනපතා නඩු විභාග කිරීම ගැන එතුමා සමහර මතක නැතුව ඇති මීට කලින් මේ රටේ දිනපතා නඩු එහුවා මහා අධිකරණවල ඒකට කිව්වේ ජූරි ක්‍රමය කියලා ජූරි ක්‍රමය මත නඩුවක් විභාග කරනකොට නීතිඥ මහත්වරුන්ට දින ගන්න පුළුවන්කම ලැබුණ නැහැ නමුත් මේ ජූරි ක්‍රමෙන් ඉවත් වෙලා 1988 අංක 11 දන්න පනත හරහා ඒ පිළිබඳ අභිමතයක් දුන්නට පස්සේ තමයි මේ මහා අධිකරණවල නඩු ප්‍රමාදයට පදනම වැටුනේ ඒ වගේම ට්‍රයිලට් බා ක්‍රමය අලුත් එකක් නෙමෙයි මහා අධිකරණ විනිශ්චයකාරෝ 3 දෙනෙක් නඩු විභාග කරන්න පටන් ගත්තාම දිනපතා නඩු එහුවා දැන් ගම්මන්පිල මැතිතුමා කියනවා දැන් මේකල එකම විවේචනය මොකක්ද මේ චෝදනාවලට ලක් වෙලා ඉන්න දේශපාලනඥයන්ට දැන් උන් හිතන දේශපාලනඥයෝ විතරයි කියලා මේ හොරගම් කරන්නේ දැන් අපි දන්නවා දේශපාලනඥයෝ නොවන නිලධාරීන් මේ දූෂණ ක්‍රියාවල නිරත වෙනවා කියන හරි එතකොට මේ ඇලෝෂියස් අජනලධාරියෙක් නෙමෙයි ඇලෝෂියස් පෞද්ගලික අංශයක නෙමෙයි අර්ජුන මහේන්ද්‍රන් දේශපාලනඥයෙක් නෙමෙයි ඔව් රජ නිලධාරී හරි එතකොට ඊයේ පෙරේදා මේ ජනාධිපතිතුමාගේ මට විනාඩි කීපයක් දෙන්න මම අඩු කරලා ඒ වගේම ඊයේ පෙරේදා ජනාධිපතිතුමාගේ කාර්යමණ්ඩල ප්‍රධානී සංස්ථා සභාපති කෙනෙක්වත් උනා ඔවුන් දේශපාලනඥයෝ නෙමෙයි හැබැයි දේශපාලනඥයෝ වඩා දූෂණ නිරත වෙච්ච පුද්ගලයෝ ඒ වගේ තවත් පුද්ගලයන් නිසා මේ විත්තිකාරයෝ දේශපාලනඥයෝ උනත් නැතත් මේක අදාළයි නමුත් අපි දන්නවා මේ ප්‍රවණතාවයේ තියෙන දේශපාලනඥයන් දෙසට කියන ගරු සභාපතිතුමනි දැන් අපේ ගම්මන්පිල මැතිතුමා කියන්නේ මේ රජ මේ දේශපාලනඥයෝ දුප්පත් අය ඒගොල්ලන්ට නීතිඥරු අල්ලගන්න විදිහක් නෑ. ඒ අය වෙනුවෙන් පෙනී නොමිලේ පෙනී ඉන්න නීතිඥ මහතුරු ඉන්නවා. එහෙම මහතුරු කීප දෙනයි ඉන්නේ. දැන් මේ විදිහට මේ ට්‍රයිලට් බා උසාවි කීපයක් සමාන්තරව පවත්වාගෙන ගිහිල්ලා ඒවැය නඩු එක දිගට විවාහ කරන්න ගත්තොත් එහෙම ඒ අර උදව් කරන මහතුරුන්ට තමන්ගේ දරුවන්ට උගන්වන්න සල්ලි නැති වෙයි, ඒගොල්ලන්ට ජීවත් වෙන්න ක්‍රමයක් නැති වෙයි කියලා. මොන විහිළුවක්ද සභාවතුනි මේ තර්කය? මේ රටේ නීතිඥවරු ඕන තරම් ඉන්නවා, දක්ෂ නීතිඥවරු. මේ රටේ අවශ්‍ය තරම් දක්ෂ නීතිඥවරු ඉන්නවා. ඒ වගේම මේ රටේ දිනපතා එක දිගට නඩු වහනයකට එරෙහිව ඔය වගේ ලදරු තර්ක ඉදිරිපත් කිරීම අපිට පිළිගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම ගරු සභාපතිතුමනි, මම විශේෂයෙන් කියන්න අවශ්‍ය කාරණයක් තිබෙනවා. ඒ කාරණේ තමයි මේ පක්ෂපාතීත්වය පිළිබඳ කාරණේ. මේ පිළිබඳ තර්කය තමයි ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරියේ නැගුණේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ තර්කවලට සවන් දීලා ඉතාම පැහැදිලිව නියමයක් කළා තිබෙනවා. නීතිපතිතුමා හෝ අල්ලස් හා දූෂ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල්වරයා මේව යොමු කරට පස්සේ අග්‍රමිනිශකාරතුමා අවසාන වශයෙන් පරීක්ෂා කරලා බලනවා. මේ අධිචෝදනා පත්‍ර ගොනු කිරීමේදී හතර අයන්න වගන්තියේ සඳහන් වරදේ ස්වභාවය සහ අවස්ථාගත කරුණු, වරදේ බැරෑරුම්කම, වරදේ සංකීර්ණකම, වරද නිසා විඳිතයා මතවන බලපෑම සහ වරද නිසා රජයේ මතවන බලපෑම කියන කාරණා ගැන නීතිපතිවරයා සෑහෙමට පත් වෙලා තියෙනවද කියන කාරණය ගැන අග්‍රමිනිශ්චකාරතුමා සලකා බලනවා. එහෙම සලකා බැලීමෙන් පස්සේ ඒ කාරණා පහෙන් එකක් හෝ කීපයක් තිබෙනවා නම් එවැනි විටක අග්‍රමිනිශ්චකාරතුමා විසින් ඒ ට්‍රයිලට් බා ක්‍රමයට මේ පවත්වගෙන යාම සඳහා ඉඩ දිය යුතුයි. මේක අලුත් දෙයක් නෙමෙයි, දැන්ටත් මෙවැනිම විධි විධාන තිබෙනවා. එකම පහසුකම මෙතන වෙන්නේ මේ දූෂණ විරෝධී
නිසාම
විශේෂිත වූ අභිකරණ ඇති වෙනවා. ඒ සඳහා පහසුකම් ලැබෙනවා. එක හා සමාන්තර උසාවි කීපයක් කටයුතු කරනවා. මම අධිකරණ ඇමතුමෙන් ඉල්ලා හිටිනවා මේ පනත අද දින අනිවාර්යෙන් සම්මත කරන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙයි කියලා මගේ විශ්වාසය. එසේ සම්මත වීමෙන් පස්සේ ගරු සභාපතිතුමනි, මම ඇමතුමගේ ඉල්ලා හිටිනවා ඉතාම ඉක්මනින් මේ ගැසට් නිවේදනය නිකුත් කරලා අග්‍රනිශ්චකාරතුමාගේ අවසරය ලබාගෙන අඩුම ගානේ බස් නහර පළාත් සඳහා අධිකරණ තුනක් හොයිට වැඩියෙන් ඇති කරන්න. ඒ වගේම අනෙක් ප්‍රදේශවල
මැති
කරලා මේ දූෂණ විරෝධී නඩු ඉක්මනින්ම අවසන් කිරීමට කටයුතු කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. බොහොමස්තු සභාපතිතුමනි, මේ ඓතිහාසික වැදගත් වූ අවස්ථාවේදී මට කතා කරන්න ලැබීම ගැන.
හොන්රබල් විජිත කේරත්.
ගරු කාර්ය සභා සභාපතිතුමනි, මේ ආණ්ඩුව බලයට පත් වෙන වෙලාවේ මූලික වශයෙන්ම ජනතාවට ඉදිරිපත් කරපු පොරොන්දුව තමයි අල්ලස් දූෂණය නතර කරනවා කියන එක. එදා 2015 ජනාධිපතිවරණ ජනවරමටත් එවගේම ඉන් පසුව මහමැතිවරණෙදිත් ඔබතුමන්ලා හැමතැනම කතා කරේ වංචාවට දූෂණයට තිත තියෙනවා. එවගේම විවිධ ශේෂ්ඨවල ඒ හොරකම් දූෂණවලට සම්බන්ධ අයට නීතිය ක්‍රියාත්මක කරනවා කියලා. නමුත් අවුරුදු 3ක් ගියා, තවමත් ඔබතුමන්ලට ආණ්ඩුවක් විදිහට බැරි වුණා මේ රටේ ජනතාවට ඒ විශ්වාසය ඇති කරන්න, හොරුන්ට දඬුවම් දෙන්න, එවගේම නීතිය ක්‍රියාත්මක කරන්න, වංචාව දූෂණය නතර කරන්න, ඒ කිසිවක් ප්‍රායෝගිකව කරන්න පුළුවන් කියලා ඔබතුමන්ලා ඔප්පු කරලා නැහැ. එසේ අවුරුදු 3ක් ගත වෙලත් දැන් මේක කරගන්න බැරි වෙච්ච තත්වයක තමයි මේ ආණ්ඩුව ඉන්නේ. එසේ ජනතාවට දැන් ඒ පිළිබඳ තවදුරටත් විශ්වාසයක් නැහැ. ඒ විශ්වාසය බිඳ වැටිලා තියෙනවා. ඒ බිඳ වැටිලා තියෙන තත්වයක් ඇතුලේ තමයි දැන් මේ අලුත් අධිකරණ පද්ධතිය හඳුන්වා දීම සිද්ධ වෙන්නේ. ඇත්තටම පහුගිය ඒ ජනවරම ලබාගත් වෙලාවේ නිශ්චිතවම ඔබතුමන්ලගේ පැත්තෙන් කිව්වා, මේ රටේ සිවිල් සංවිධාන පැත්තෙන් ඉල්ලා සිටියා, මේ රටේ පුරවැසියගේ පැත්තෙන් ඉල්ලා සිටියා, මේ වංචාව දූෂණය නතර කරන්න නිවැරදි නීතිමය යාන්ත්‍රණයක් ඇති කරන්න. ඒ සඳහා වෙච්ච වෙනම අධිකරණයක් පිහිටවන්න කියන එක ජනතාවගෙන් සිවිල් සංවිධාන වලින් ප්‍රබලව මතුවෙච්ච ඉල්ලීමක්. මෙතෙන්දී ප්‍රධාන ප්‍රශ්නයක් ආවා, පිහිටවන්නේ වෙනම අධිකරණයක්ද නැත්නම් විශේෂිත අධිකරණයක්ද? මුත් ජනත විශේෂිත අධිකරණයක් පිහිටවීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමේ නීතිමය ගැටලුවක් මතුණා. ඒකත් එක්ක වෙනම අධිකරණයක් පිහිටවීම පිළිබඳ සාකච්ඡාව ඇති වුණා. ඉතින් අවුරුදු 3ක් ගත වෙලා බොහෝ ප්‍රමාද වෙලා තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නේ. එදා ආණ්ඩුව විදිහට මේක කරගන්න අසමත් වුණාට පස්සේ පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කමිටුව නියෝජනය කරන මන්ත්‍රීවරු අතර මේ පිළිබඳ සංවාදයක් ඇති වුණා. ඒ සංවාදයේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ අධිකරණ සංවිධාන පනත සංශෝධනය මේ පනත අද මේ ඉදිරිපත් වෙන්නේ. සර් මේක පහුගිය වසරේ මැදමාගේ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සියලු පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ අදහස් යෝජනා ඒ සැලකිල්ලට අරගෙන එතන සාකච්ඡාවට බඳුන් වෙච්ච දෙයක්. ඒතුර එතෙන්දී හැමෝම කිව්වේ හැමෝම ඉල්ලා සිටියේ දේශපාලච්ඡන්ව පමණක් නෙමෙයි දැන් ජනප්‍රිය මාතෘකාව බවට පත් වෙලා තියෙන්නේ මේ හොරකම් දූෂණ වලට සම්බන්ධ දේශපාලච්ඡන් පිළිබඳ මාතෘකාව. හැබැයි අපි දන්නවා අපේ රටේ අපේ මේ සමාජයේ දූෂණ වංචාව වලට සම්බන්ධ වෙන්නේ මේ හොරකම් වලට සම්බන්ධ වෙලා තියෙන්නේ දේශපාලච්ඡන් පමණක් නෙමෙයි. අද වෙනකොට ප්‍රායෝගිකව ඔප්පු වෙලා තියෙන නිලධාරී රජයේ සේවකයන් ඒ වගේම පොලිසිය සමහර නිලධාරී විවිධ ශේෂ්ඨවල නිලධාරී මේ වංචා දූෂණ වලට සම්බන්ධ. එනිසා හුදෙක් ජනප්‍රිය මාතෘකාව දේශපාලච්ඡන් වුණාට සමාජයක් වෙලාගෙන සමාජයක් පුරාවට ගිලා බහැලා තියෙන දෙයක් තමයි මේ වංචාව දූෂණය. ඒක නතර කිරීම සඳහා වෙච්ච නීතිමය යාන්ත්‍රණයක් තමයි සමාජය ඉල්ලා සිටින්නේ. ඒක ජනතාවගේ ඉල්ලීමක්. ඒක ජනතාව එදා ඉඳලා කියපු දෙයක්. මම හොරුන්ට දඬුවම් දෙන්නේ. මොකද ජනතාවගේ පැත්තෙන් හැමදාම රූපවාහිනී රේඩියෝ එකෙන් පත්තරවලින් බලන්න අහන්න කියවන්න ලැබෙන්නේ ජනතාවට අතන හොරෙක් මෙතන හොරෙක් අතන වංචාවක් මෙතන වංචාවක් කෝටි 5යි කෝටි 2යි කෝටි 10යි කෝටි ගණන්වල ඒ හොරකම් දූෂණ ගැන තමයි හැමදාම ජනතාව අහන්නේ. දැන් ඒවා අහලා අහලා ජනතාවට අප්‍රිය වෙලා තියෙනවා. එපා වෙලා තියෙනවා. ජනතාවට දැන් ඕනි වෙලා තියෙන්නේ මේ හොරකම් වල ප්‍රමාණය නෙමෙයි. මේ හොරු අල්ලන ක්‍රමය. මේ හොරුන්ට දඬුවම් දෙන ක්‍රමය. ඒ නීතිමය ක්‍රියාමාර්ග නැතුව හොරකම නතර කරන්න බැහැ. ඒ නීතිමය ක්‍රියාමාර්ගය තමයි ජනතාවගේ පැත්තෙන් ඉල්ලන්නේ. ඒතර ඔබතුමන්ලා ඇත්තටම ගත්තොත් ඒ පොරොන්දු දුන්නට ජනතාවට කිව්වට ඔබතුමන්ලා අසමත් වුණා පහුගිය අවුරුදු තුනේම මේ හොරකම් නතර කරන්න හොරු අල්ලන්න හොරුන්ට දඬුවම් දෙන්න නීතිය ක්‍රියාත්මක කරන්න. අද ඔබතුමන්ලා මුහුණ දීලා තියෙන්නේ ඔබතුමන්ලාගේ හඬුවෙත් අලුතෙන් හොරකම් පටන් අරන් තියෙනවා. දේශපාලඥෝ නිලධාරි ඒ ආණ්ඩුවට සම්බන්ධ විවිධ කොටස් පහුගිය ඉතිහාසයේ වගේම නැවත හොරකම් කරන්න පටන් අරන් තියෙනවා. කෝටි ප්‍රකෝටි වංචා දූෂණ වලට හවුල් වෙලා තියෙනවා. ඒව පිළිබඳව තමයි දැන් සමාජ ආපෞ සාකච්ඡාවක් ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා දැන් ජනතාවට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ගේන අධිකරණ පද්ධතිය හරහා පුළුවන් වෙයිද මේක නවත්තන්න. ඒ සැකය ජනතාවට තියෙනවා. මොකද ඔබතුමන් ලොප්පු කරේ නැහැ. හොරකම් නතර කරනවා. හොරු අල්ලනවා කියලා ඔප්පු කරේ නැහැ. එයට නීතිය ක්‍රියාත්මක කරනවා කියලා ඔප්පු කරලා පෙන්නලා නැහැ. ඒ නිසා මේ නීති ගෙනාවට දැන් ජනතාවගේ බිඳිච්ච හිත් ඒ පළුදු වෙච්ච විශ්වාසය නැවත ඇති කරන්න පුළුවන් තත්ත්වයක් නැහැ. සර් ජනතාව බලන් ඉන්නෝ. අද මේ පනත සම්මත කළා. හෙට පුළුවන් ද හොරු ටික අල්ලන්න? ලබන මාසෙ වෙනකොට පුළුවන් ද හොරුන්ට දඬුවම් දෙන්න? අවුරුද්දකින් පුළුවන් ද හොරුන්ට දඬුවම් දෙන්න? ජනතාවට තියෙන ප්‍රශ්නේ ජනතාවගේ පැත්තෙන් ජනතාව බලාගෙන ඉන්නේ. මෙච්චර කල් බලාගෙන හිටියා වගේම මේකෙන්වත් හොරෙක් අල්ලයිද හොරෙක් දෙන්නේ කල්ලයිද නීතිය ක්‍රියාත්මක කරයිද කියන්නේ. අපි දකිනෝ ඇත්තටම ගත්තොත් දැන් ඒ විශ්වාසය බිඳ වැටලා තියෙනවා. දැන් හොඳටම පරක්කු වැඩි. මේ නීති ගේන්න ඇත්තටම ගත්තොත් හොඳටම පරක්කු වැඩි. මේක කළ යුතු තිබුණේ මීට බොහෝ කාලකට කලින්. ඒ අවශ්‍ය වෙලාවේ අවශ්‍ය මොහොතේ කරේ නැහැ. ඒ නිසා තමයි අද හොරුන්ට පුළුවන් වෙලා තියෙන්නේ ඒ හොරකම් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නකොට දේශපාලන පරිගණීම් කරනවා කියන්නේ. ඒතර ඒ හොරකම් පිළිබඳ නිකන් කතාබහ විතරක් නිකන් පූජානම් කතා විතරක් මාධ්‍යවල කරනකොට පාර්ලිමේන්තුවල කරනකොට හොරකමට භාජන වෙච්ච කෙනාට පුළුවන්කම ලැබෙනවා මේක පරිගණීමක් මේක Tamanට එරෙහිව කරන හතුරුකමක් කියලා. ඒ தත්ත්වයට මේක වර්ධනය වෙන්න ඔබතුමන්ලා ඉඩ ඇරියා. ඒ தත්ත්වේ වර්ධනය වුණාට පස්සේ තමයි දැන් මේ නීති ගේන්න කතා කරන්නේ. කෙසේ වෙතත් මේ නීති වලින් දැන් ඔබතුමන්ලා හිතන විදිහට මේ රටේ මුළුමනින්ම දූෂණ වංචාව නතර කරන්න පුළුවන් කියලා අපි නම් විශ්වාස කරන්නේ නැහැ. මොකද ඒක ඔබතුමන්ලා භාවිතාවෙන් ඔප්පු කරලා නැති නිසා. මොකද නීතිය ඉදිරියට ගෙන යා යුතුව තියෙන බොහෝ දේවල් බොහෝ වංචා දූෂණ පහුගිය කාලේ අපි දැක්කා. ඩීල් වලින් යට ගැහුවා. දේශපාලන ඩීල් වලින් ඒවා යට ගැහුවා. අලස් දූෂණ කොමිසම හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් වරියව ඒ තනතුරෙන් ඉවත් කරා. ඒ තනතුරෙන් එතුමීට යන්න උනේ හරියට කෙලින් නීතිය ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා මුළු රටම දැක්ක එක. අවංකව ඔබතුමන්ලා හොරම්ට විරුද්ධව දූෂණයට විරුද්ධව කටයුතු කරනවද නැද්ද කියන එක මනින ලිට්මස් පරීක්ෂාවක් තිබුණා. ඒ ලිට්මස් පරීක්ෂාවෙන් ඔබතුමන්ලා ෆේල්. ඒක කරන්න පටන් ගත්ත වෙලාවේ අධ්‍යක්ෂ ජෙනරාල් වරියට දවස් දෙකක් තුනක් ඇතුළත ගෙදර යන්න වුණා. මුළු රටම ඒක දැක්කා. ඒක ප්‍රසිද්ධ රහසක්. කවුරුද දන්නේ? ඒ ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරු දෙන්නෙක් තුන්දෙනෙක්ගේ දූෂණ චෝදනා පිළිබඳ උසාවියට නඩු දාන්න හදපු වෙලාවේ එක ඇමති කෙනෙක්ගේ චෝදනාවලට අදාළව නඩුව දැම්මා. ඉතුරු දෙන්න තුන්දෙනා පිළිබඳ ෆයිල් එක හැදුවා. ෆයිල් එක හදලා උසාවියට දාන්න කලින් අන්නාව බලපෑම, අන්නාව දේශපාලන මැදිහත් වීම එතුමෙට යන්න වුණා ගෙදර. දැන් ඔබතුමන්ලා කියනවා දූෂණ වංචාව නවත්තන්න අල්ලස් කොමිසමට නඩු දාන්න පුළුවන් පනතක් දෙන්න. මේ පනතෙන් විතරක් ඒක කරන්න බෑ. මොකද ඔබතුමන්ලා ඒ දේශපාලන මැදිහත් වීම තාම නතර කළා නැහැ. ඒක තාම එහෙම තියෙනවා. නිසා ඒ විශ්වාසය ඇති කිරීම ප්‍රධාන එකක්. නීතියෙන් යම් ප්‍රමාණයකට ඒ නිලධාරීන්ට ඒ ආයතන වලට හයියක් ලැබෙනවා මේ නීතිය ක්‍රියාත්මක කරන්න. හැබැයි ඒ විතරක්ම බෑ. දේශපාලන තීන්දුව తీර ගනිද්දි, දේශපාලන මැදිහත් වීම කිරිද්දි අන්න ඒව නතර වහම නතර වෙන්න ඕනේ. නිසා පහුගිය කාලේ නීතිය ඉදිරියට ගෙන යා යුතු වංචා දූෂණ බොහොමයක් ඔබතුමන්ලා යට ගැහුවා, හැංගුවා, ඒවා ඩීල් වලින් වෙනස් කරා. ඒ නිසා තමයි අද පහුගිය කාලේ චෝදනා තිබිච්ච ප්‍රධාන දේශපාලඥ ඇමතිවරුන්ට, නියෝජ්‍ය ඇමතිවරුන්ට කිසි කෙනෙකුට ඒ ඔවුන්ට එරෙහි චෝදනා නීති ඉදිරියේ හරියට විභාග වෙන්නේ නැත්තේ. ඒ ෆයිල් වෙනස් වෙන විදිය, ඒ ෆයිල් යට ගන්න විදිය, ඒවා පස්සට අරගෙන අනිත් පැත්තට වෙන වෙන ඒවායින් ඒවා යටපත් කරන විදිය, ඒවා මේ රටේ ජනතාවට දැන් රහසක් නෙමෙයි. අපි දන්නවා ආණ්ඩු ඉහළ පුටුවලින් ඒ පරීක්ෂණ කරන ආයතන වල නිලධාරීන්ට කතා කරලා ඇහුවේ සමහර ඇමතිවරු සම්බන්ධයෙන් පරීක්ෂණ කරද්දි තමුසෙල ආණ්ඩුව පෙරලන්නද හදන්නේ කියලා. එහෙම අහන්නේ දුරකතනේ. ඒත් ඒකෙන් මොකද ඔප්පු කරන්නේ? ඒ නිලධාරියාට ධෛර්යයක් දෙන්නේ නැහැ ඒ පරීක්ෂණය කරන්න. ඒ නිලධාරිය අධෛර්යමත් කරනවා. නිලධාරිය කල්පනා කරනවා රටේ ආණ්ඩුවේ ප්‍රධානින් දුරකතන වලින් අපිට එහෙම කතා කරනවා නම් අපි මොකටද හොරු අල්ලන්න මැදිහත් වෙන්නේ? නිකන් අනවශ්‍ය දෙයකට අපි මැදිහත් වෙන්නේ. ඒ නිසා ඒ දේවල් නතර නොකර මේ නීති කොච්චර ගෙනවත් වැඩක් වෙන්නේ නැහැ. දැන් ගරු කාර්ක සභාපතිතුමනි, මේ අධිකරණ සංවිධාන පිළිබඳ විශේෂයෙන්ම ස්ථිර ත්‍රිපුද්ගල අධිකරණයක් පිහිටවීම පිළිබඳ මේ මූලික කෙටුම්පත ආංශික අධීක්ෂණ කමිටු කාර්ක සභාවේ සාකච්ඡා වුණා. එතනින් යම් යෝජනාවක් ඉදිරිපත් වුණා. ඒකේ යම් යම් අඩුපාඩු තිබුණා. ඒ අඩුපාඩු ශ්‍රේෂ්ඨ අධිකරණයට ඉදිරිපත් වෙච්ච වෙලාවේ ශ්‍රේෂ්ඨ අධිකරණය මගින් තීන්දුවක් දුන්නා. මේ වගන්ති ආනුක්‍රම ව්‍යවස්ථාවේ අහවල් වගන්ති වලට අනුකූල වෙන්නේ නැහැ. ඒවට පටහැනි. ඒ නිසා ඒව වහාම වෙනස් කළ යුතුයි කියලා. ඒ අනුව නැවත ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ ඊයේත් සාකච්ඡා කරලා මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. නිසා මේක ඇත්තටම ගත්තොත් ඒ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබිච්ච තීන්දුවත් සැලකිල්ලට අරගෙන සංශෝධන ඉදිරිපත් කරලා ඊට පස්සේ ඉදිරිපත් වෙන පනත. ඉතින් මේ පනතේ මම නම් දැක්කේ නැහැ කිසි තැනක ඇමතිවරයාට ඕන විදිහට අධිකරණ ඒ අධිකරණ වලට නඩු දාන කොයි නඩුවද ගෙනියන්න පුළුවන් කියලා බලයක් පැවරන එකක්. කොයිද වගන්ති එහෙම තියෙන්නේ? මේ පේපන්නද කිසි තැනක එහෙම එකක් නැහැ. එහෙම එකක් තිබ්බනම් සම්පූර්ණයෙන් අපි ඒකට විරුද්ධයි. මොකද එහෙම බෑ. දේශපාලඥයන්ට ඇමතිවරයාට ඕන විදිහට අහවල් නඩුව මේ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයට යන්න ඕනි. අහවල් එක ඒකට යා යුතු නැහැ. එහෙම තීරණය කරනවා නම් ඇමතිවරයා හෝ ඇමතිවරිය ඒක සම්පූර්ණයෙන් දේශපාලනිකයි. එහෙම වගන්තියක් මේකේ කොහෙවත් නැහැ. මේක ඉතා පැහැදිලිව තියෙනවා යම් කිසි ඒ අධිචෝදනාවක් එය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයට යා යුතුද නැද්ද කියන එක තීරණය කරන්නේ අග්‍රවිචකාරවරු. අග්‍රවිචකාරවරයා පත් වෙන්නේ ව්‍යවස්ථා සභාවෙන් ස්වාධීන සාපේක්ෂ ස්වාධීන යාන්ත්‍රණයක් ඇතුළේ. මේක දේශපාලනික වෙන්න පුළුවන් අග්‍රවිශ්වකාරවරයා ඍජුවම ජනාධිපතිවරයා විසින් පත් කරන තත්ත්වයක් යටතේ. ඉතින් අපි දැක්ක ඉතිහාසයේ ජනාධිපතිවරයාට කැමති කෙනෙක්ව අගවිනිසුරු පුටුවේ තියාගන්නවා. ඊට පස්සේ අගවිනිසුරුවරයා තීරණය කරනවා
කොයි නඩුවද ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයට යන්නේ කොයිකද යා යුතු නැත්තේ කියලා. අන්න එතෙන්දී ජනාධිපතිවරයාට පුළුවන් අගමිනිසුරුවරයා හරහා තමන්ගේ දේශපාලන පරිගැනීම් කරන්න. නමුත් මේ දැන් මේ ඉදිරිපත් වෙච්ච තත්ත්වයේ මේ පනතේ එහෙම එකක් නැහැ. මොකද ස්වාධීන අධිකරණ සේවක කොමිසමක් ක්‍රියාත්මක වෙනවා. 100%ක් ස්වාධීනයි කියලා මම කොහොමත්ම කියන්නේ සාපේක්ෂ ස්වාධීන. 100%ක් ස්වාධීන ආයතන හදන්න තමම අපේ සමාජයේ සංස්කෘතිය දියුණු වෙලා මදි. නමුත් ඒ සාපේක්ෂ තත්ත්වය යටතේ ස්වාධීන අධිකරණ කොමිසම් සභාවට ඉදිරිපත් ස්වාධීන අධිකරණ සේවක කොමිසම් සභාවේ සභාපතිවරයා අගමිනිසුරුවරයා තමයි තීරණය කරන්නේ මේ චෝදනාවලට අනුව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයට යා යුත්තේ කොයි නඩුවද නොයා යුත්තේ කොයි එකද කියන්නේ. එනිසා එතන දේශපාලන මැදිහත්වීමක් කරන්න බැහැ. එහෙම කරනවා නම් ඒ කරන උදාහරණ ඒ සිද්ධි ඒවට අදාළව විවේචන ඉදිරිපත් කළ ඒවා වෙනස් කරගන්න මං හිතන්නේ අපි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු විදිහට අපිට අයිතියක් තියෙනවා. මෙතෙන්දී විශේෂයෙන්ම 1994 අල්ලස්සෝ දූෂණ වංචා පිළිබඳ ඒ පනතත් එවැගේම අපරාධ 79 අපරාධ නඩු විධාන සංග්‍රහයේ ඒ පනතත් යටත්ව අධිචෝදනා ඉදිරිපත් කරන් අග්‍රවිචකාරවරයාට නෛතික බලයක් තියෙනවා. අධිකරණ පිහිටුවීම් කොයි පලා අධිකරණ බලපදේශයද මෙවැනි අධිකරණ පිහිටවන්නේ කියන එක ඇමතිවරයා තියෙනවා. ඒක දැනුත් එහෙම තමයි. අධිකරණ බලප්‍රදේශ අනුව අහවල් බලපදේශයේ තවත් දිසාධිකරණයක් තවත් මහේෂ්ඨත් අධිකරණයක් පළාත්බද සිවිල් අභියාචන අධිකරණයක් එම පිහිටවීම පිළිබඳ තීන්දුව ගන්න දැනටත් ගැසට් නිවේදනයක් මගින් ඇමතිවරයා. නමුත් ඉතා පැහැදිලිව මෙහි තියෙනවා ඇමතිවරයා එසේ කරද්දී අධිකරණ සේවා කොමිසමේ විමසීමක් කරලා කරන්නේ. ඇමතිවරයාටත් තනිමතයක් තනි බලයක් දීලා නැහැ. අමාත්‍යවරයා විසින් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ පිහිටවන ස්ථානයේ හෝ ස්ථාන නිශ්චිතව දැක්වීමේදී අධිකරණ සේවා කොමිසම් සභාව විමසනු ලැබිය යුතුය. ඇමතිවරයාට තනි අත්නොමතික බලයක් පවරලා නැහැ. එනිසා සාපේක්ෂව මෙහි යම් කිසි වෙනස්කමක් තියෙනවා තනි පුද්ගලයෙකුට බලය පැවරනවට වෙනුවට. එනිසා නීතිය හරියට ක්‍රියාත්මක කරනවා නම් මේ තියෙන සංශෝධන වලින් ඒ ඉඩකඩ ලැබිලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපි දැක්කා මේ ස්ථිර ත්‍රිපුද්ගල අධිකරණ ඉදිරිපත් කරන නඩු පිළිබඳ තීන්දු ගැනීමේ ඒ බලයේ තියෙන අගමිනිසුරුවරයාට අධිකරණ පිහිටවන ප්‍රදේශ තීන්දු කිරීමේදී ඇමතිවරයා අධිකරණ කොමිසම් සභාව විමසලා ඒවා පිහිටවන්න ඕනි. ඒ නිසා දේශපාලන මැදිහත්වීමක් කරන්න තියෙන ඉඩ අවම කරලා තියෙනවා. ඔබතුමන්ලා අවුරුදු 3කට පස්සේ මේ පනත ගෙනල්ලා මේක සම්මත කළා මේ ක්‍රියාත්මක කරනකොට අර විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කිව්වා වගේම බොහෝ වෙලාවට මේකේ මෙම නඩු විභාග කරලා මේකේ චූදිතය ඔප්පු කරලා වරදකරුවන්ට දඬුවම් දෙනකොට ඒකේ වරදකරු බවට ඔබතුමන්ලා පත් වෙන්නත් ඉඩ තියෙනවා. මේ ප්‍රශ්නේ නැහැ ඒක හොඳයි. ඒක වෙන්න ඕනේ. ඒක පරක් වෙලා හරි ගෙනාවම තව තියෙන පුංචි කාලයයි දේශපාලනාර්ථයෙන් එහෙම ඇමතිවරු හරි මන්ත්‍රීවරු ඒවට චෝදනාවලට ලක් වෙලා තියෙනවනම් මේ අධිකරණය හරහා දඬුවම් ලැබිය යුතුයි. ඒ නිසා ආණ්ඩුවේ කවුරු හරි කෙනෙක් මේ චෝදනාවලට ලක් වෙච්ච චූදිතෙක් වෙනවා නම් ඔහුට හෝ ඇයටත් මේ අධිකරණ වලින්ම දඬුවම් දෙන්න ඕනේ. ඒ නිසා තමයි මම මීට කලින් අවස්ථාවකදී මේ පිළිබඳ අදහස් දක්වද්දී ඉතා පැහැදිලිව කිව්වේ මහ බැංකු බැඳුම් කර වංචාව පිළිබඳ නඩුව පළවෙනි නඩුව විදිහට මේ පීඨවන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අහලා පෙන්වන්න කියලා. මොකද ඒකට නෛතික බලය තියෙනවා. එවැනි බැඳුම් කර පිළිබඳව චෝදනා ඉදිරිපත් කරන්න පුළුවන් කියලා මෙහි එක් එක් විෂය සඳහන් කරද්දි ඊට අවශ්‍ය කරන බලය පවරලා තියෙනවා. නිසා ඔබතුමන්ලා පෙන්වන්න තමන්ගේ විනිවිදභාවය පෙන්වන්න මේක දේශපාලන පරිගැනීමක් නෙමෙයි. මේක තමන්ගේ ආණ්ඩුවේ පැත්තෙන් වැරද්දක් වුණත් කොයි පැත්තෙන් වැරද්දක් වුණත් නිලධාරීන්ගේ පැත්තෙන් වැරද්දක් වුණත් ඒට දඬුවම් කිරීම සඳහා පන පීඨවන අධිකරණයක් එනිසා ඒකට ભેදයක් නැහැ කියන එක ඔප්පු කරලා පෙන්න. එහෙම නැති වුණොත් එහෙම නැතුව විපක්ෂයේ පහුගිය කාලේ චෝදනා විතරක් විවාහ කර තත්වයකට පත් වුණොත් අන්න එතෙන්දි තමයි මේක ඍජුවම දේශපාලන පරිගැනීම ඉලක්ක කරගෙන පිහිටවපු අධිකරණයක් කියලා තහවුරු වෙන්නේ. ඒ නිසා ඒක එය එහෙම නෙමෙයි කියලා භාවිතාවෙන් ඔප්පු කරන වගකීම තියෙන ඔබතුමාලට. ආණ්ඩුවේ ඇමතිවරු සම්බන්ධයෙන් අර පහුගිය කාලේ අල්ලස් කොමිසමෙන් ෆයිල් යට ගැහුවා වගේ යට ගහන්නේ නැතුව ඉස්සල්ලාම පෙන්වන්න වර්තමාන ආණ්ඩුවේ ප්‍රධාන ඇමතිවරු නිලධාරීන්ට එල්ලලා තියෙන චෝදනා පිළිබඳ නඩු ගෙනිහිල්ලා මේ අධිකරණයට. එහෙම පෙන්වුවොත් ජනතාවට විශ්වාසයක් ඇති වෙනවා මේක දේශපාලන පරිගැනීම සඳහා පිහිටවපු අධිකරණයක් නෙමෙයි, ඇත්තටම වංචාව දූෂණය අල්ලස නතර කරන්න ගෙනාපු අධිකරණයක් කියන එක. ඒක ඒ විශ්වාසය ඇති කිරීමේ වගකීම තියෙන ඔබතුමාල. ඒක වචනෙන් කිව්වට වැඩක් නැහැ. මේක ගෙනාවේ දේශපාලන පරිගැන්න නෙමෙයි, එහෙම කියලා වචනෙන් කිව්වට වැඩක් නැහැ. භාවිතාවෙන් ඔප්පු කරලා පෙන්වන්න ඒක එහෙම නෙමෙයි කියලා. එනිසා අපි ඉතා පැහැදිලිව තමුන්වහන්සේලාට අභියෝග කරනවා, පුළුවන් නම් ආණ්ඩුවේ දැනට චෝදනා ඉදිරිපත් වෙලා තියෙන ප්‍රධාන චෝදනා චූදිතයෝ පිළිබඳ නඩු මේ විශේෂ අධිකරණයෙන් ඒ අධිකරණ කටයුතු ආරම්භ කරලා පෙන්වන්න මේක දේශපාලන පරිගැනීමක් නෙමෙයි කියලා. අනිත් පැත්තට ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ගරු කාර්ක සභාපතිතුමනි, ඇත්තරම ගත්තොත් අපේ රටේ විවිධ පහුගිය කාලේ ඇතිවෙච්ච සිදුවීම් අදත් ඇති වෙන සිදුවීම් පිළිබඳව සමහර අවස්ථාවලදී අගමිනිෂ්කාරවරය විසින් මෙවැනි ත්‍රිපුද්ගල අධිකරණ පිහිටවල ඉක්මනින් නඩු අහලා තීන්දු තීරණ දීලා තියෙනවා. ඒවත් එක්ක ජනතාවට යම් ඒ සිද්ධීන් පිළිබඳ සාධාරණ ඉෂ්ට වුණා කියන හැඟීමක් තියෙනවා. හැබැයි දහමත් ජනතාවට නැත්තේ මේ දේශපාලච්ඡන්ට විරුද්ධව එල්ල වෙන චෝදනා ඒවට අදාළ නීතිමය ක්‍රියාමාර්ග අරගෙන පෙන්නලා. පහුගිය ඉතිහාසය ගත්තොත් කොයි ඇමතිවරයාද කොයි දේශපාලච්ඥාද මේ අල්ලස් දූෂණ චෝදනා යටතේ හිර දඬුවම් ලබලා හැමදාම හොරකම් ගැන කතා කරනු වංචා ගැන කතා කරනු. නමුත් මිනිස්සු අහන ප්‍රශ්නේ තමයි ආණ්ඩුවේ ඉන්නකොට හොරකම් කරනවා, විපක්ෂේ ඉන්නකොට චෝදනා නගනවා, ආපහු අනිත් පැත්තට ඒක කරකිනවා. මේක චක්‍රය වගේ දෙපැත්තට කරකිනවා. හැබැයි කාටවත් දඬුවම් ලැබෙන්නේ නැහැ, චූදිතෝ පේන්නේ නැහැ. ඒතර මිනිස්සු ඒ පිළිබඳ තියෙන විශ්වාසය බිඳ වැටිලා දැන් ඉතින් ඕන දෙයක් විපක්ෂේ ඉන්නකොට හොරු ගැන කතා කරනවා, ආණ්ඩුවට ගියාම හොරකම් කරනවා, ආය අනිත් පැත්තට කරකිනවා. ඉතින් අපි ඡන්දේ හොරුන්ටම දෙනවා. එතෙන්ට පත් වෙලා තියෙන. ඒ පැත්තත් එකයි මේ පැත්තත් එකයි ඉතින් වැඩක් නැහැ නේ, කොහොමත් එකයිනේ. එහෙම කියලා තත්ත්වයට පත් වෙලා තියෙන. හැබැයි හොරකම් නතර වෙයි කියන විශ්වාසය ඇති වෙලා නැහැ. ඒ නිසා මේ උසාවි පිහිටවීමෙන් පමණක් මේක පමණකට මේක සීමා වෙන්නේ නැතුව අර දේශපාලන ඩීල් නතර කරලා හොරුන්ව ආරක්ෂා කරන ඒ දේශපාලන ගේම් නතර කරලා භාවිතාවෙන් පෙන්වන්න කොහොමද මේක කරන්න කියන එක. ඒ වගේම අපි ඉතා පැහැදිලිව කියනවා දැන් මේක හොඳටම පරක්කු වැඩි, දැන් අශ්වයා ස්ථාන පැනලා ඉවරයි, දැන් ඉතින් ස්ථානේ වහලා වැඩක් නැහැ. අපි ජනතා බලන් ඉන්නවා මේ අධිකරණ පද්ධතිය පිහිටවල හරි මේ රටේ වංචා දූෂණ වලට සම්බන්ධ වෙච්ච අයට දඬුවම් දීලා පෙන්වන්න. ඒ භාවිතාව අනුව තමයි ජනතාව තීරණය කරන්නේ ඔබතුමන්ලා ආණ්ඩුවක් විදිහට මේ අධිකරණ පද්ධතියෙන් ඇත්තටම දූෂණ වංචා නතර කරන්න අවංක උත්සාහයක් දරනවද නැද්ද කියන එක අපිත් බලන් ඉන්නවා. ඒකෙම වෙනවද නැද්ද කියලා මේ පිහිටවන අධිකරණ පද්ධතියට අපි සම්පූර්ණ සහයෝගය දෙන්නේ වෙන කවර හේතුවක්වත් නිසා නෙමෙයි. මේක ආණ්ඩුව පැත්තෙන් ගේනවද විපක්ෂෙන් ගේනවද කොහෙන් ගේනවද කියන එක නෙමෙයි. මේක ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ සියලු පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ අදහස් යෝජනාත් එක්ක සැදුම්ලත් පනතක්. එහෙම ඒ පනතට කාටවත් විරුද්ධ වෙන්න බැරි වුණේයි. හොරකමට දූෂණයට කාටවත් පක්ෂ වෙන්න බෑ. ඒකට එරෙහි වෙන්න වෙනවා. ඒස හොරුන්ට බය වෙන්න දෙයක් නැහැ. අධිකරණ පිහිටවල ඕන අධිකරණ පද්ධතියක් පිහිටවල අධිකරණ 1000ක් නෙමෙයි 100ක් 100ක් නෙමෙයි 1000ක් පිහිටවල ඔප්පු කරලා පෙන්නනෝ නම් තමන් ඒ අදාළ පුද්ගලයේ හොරු නෙමෙයි කියලා ප්‍රශ්නයක් නැහැ. බය වෙන්න දෙයක් නැහැ. ඇත්තටම ගත්තොත් මේ හොරකම් පිළිබඳ චෝදනා ලබන චූදිතයෝ තමයි මෙවැනි අධිකරණ ඉල්ලන්න ඕනේ. ඒ අය තමයි කියන්න ඕනේ පිහිටවන්න අධිකරණ. පිහිටවල අහන්න අපේ නඩුව මාසෙන් දෙකෙන් ඉවර කරන්න. ඉවර කරලා ඔප්පු කරලා පෙන්වන්න එක්කෝ අපි හොරකම් කරාද නැද්ද කියන. නිකම් මාධ්‍යවල කී කී ඉන්නපා කියලා. දැස්පී දිසානායක ඇමතුමාට අපි දැක්කා කෝටි 75ක මුදලක් අතුරුදහන් වෙලා කිව්වා. මේ කියපු ගමන් හරි පැහැදිලි එතන කිව්වේ කෝටි 75ක් එස්පී දිසානායක ඇමතුමා ගහලා. ඕක තමයි මාධ්‍යවල රටේ ප්‍රචාරය වෙච්ච පණිවිඩය. එතකොට දැන් එතුමා එහෙම කරේ නැත්තම් එතුමට අයිතියක් තියෙනවා ඒක අධිකරණයට ගෙනහිල්ලා ඉක්මනින් Taman නිර්දෝෂී කියලා ඔප්පු කරන්න. ඒතර ඒක ඔප්පු කරන්න පුළුවන් නම් දවස ගානේ නඩු ටික අහලා මාසෙන් ඔප්පු කරන්න පුළුවන් නම් කෝටි 75ක් ගත්තේ නැහැ කියලා. ඉතින් එතුමට හොඳයි නේ. එතුමා නිර්දෝෂී කියලා රටට ඔප්පු කරන්න පුළුවන්. නැත්තම් මොකද වෙන්නේ? ඔය කෝටි 75 ගත්තයි කියන එක තව අවුරුද්දක් විතර කතාව යනවා. මොකද ආණ්ඩුවෙන් එළියට ආපු ගමන් 75 එළියට එන්නේ. මෙච්චර කළ ආණ්ඩුවේ එස්පී දිසානායක ඇමතුමා හිටියා සමෘද්ධි බාර. කවුරුවත් ආණ්ඩුවේ අගමැතිතුමා හෝ කවුරුවත් කිව්වේ නැහැ එස්පී ඇමතුමා සමෘද්ධියෙන් කෝටි 75ක් ගහලා කියලා. නැති වෙලා කියලා. ආණ්ඩුවේ ඉන්නකම් ඒක කිව්වේ නැහැ. ආණ්ඩුවෙන් ගිය ගමන් කියනවා කෝටි 75ක් අතුරුදහන් කියලා. ඉතින් මෙච්චර කල් මොකද්ද කරේ? ඒක තමයි මෙතන දේශපාලන පරිගැණීම් කියන ප්‍රශ්නේ එන්නේ. එතකොට තමයි මිනිස්සුන්ට සාධාරණ සැකේ. එස්පී දිසානායක ඇමතිවරයා ඒ කෝටි 75 ගෙදර ගෙනිච්ච නැත්තම් ඒක එහෙම වුණේ නැහැ කියලා ඔප්පු කරන්න මේ ස්ථිර අධිකරණයට ඒක වහම පැමිණිල්ල දාලා විභාග කරලා ඔප්පු කරලා පෙන්න. ගත්තද නැද්ද කියන එක. ගත්තා නම් දඬුවම් ලැබේ නැත්තම් නැහැ කියලා තහවුරු වෙයි. හරි. ඒ නිසා හොරු කිසි කෙනෙකුට බය වෙන්න දෙයක් නැහැ. ඇත්තටම හොරු ඉල්ලන්න ඕනි. හොරු කියලා චෝදනා ලබන අය ඉල්ලා සිටින්න ඕනි අධිකරණයක් මේ. අපිට නිකන් මාධ්‍ය වලින් චෝදනා ගගහින් ඉඳපා, Facebook වලින්, පත්තර වලින් කියන්න එපා, අහවල්ක හොරගම් කරා මේක කරා කියලා අධිකරණයේ පිටවල ඔප්පු කරලා පෙන්නන්න. එතෙන්ටයි එන්න ඕනි. ඒ නිසා මේ අධිකරණය එපා කියන එක මම අපි දකින්නේ නම් හොරකම් ඔප්පුයි කියන බයට කරන දෙයක්. හොරකම් කරේ නැත්තම් ඒවට චෝදනාව ලක් වෙන්න බය නැත්තම් බය නැතුව කියන්න ඕනේ අධිකරණයේ පිටවන්. පිටවල එහෙම තියෙනවද නැද්ද කියන එක ඔප්පු කරලා පෙන්නන්න කියලා. එතෙන්ටයි එන්න ඕනි. ඒ නිසා වෙන වංගු ගහලා මේක විවස්ථාවේ ප්‍රශ්න, ස්ථාවර නියෝගවල ප්‍රශ්න, දැන් නැති ස්ථාවර නියෝග කියවන්න ගිහිල්ලා වරද්ද ගන්න ප්‍රශ්න, එහෙම ප්‍රශ්න එන්න ඕනි නෑ. මේක හරි පැහැදිලිව අපේ පහුගිය කාලේ තමන්ගේ පහුගිය කාලේ හොරකම් පිළිබඳ විමර්ශනය කරන අධිකරණයක්. ඒ අධිකරණයේදී තමන් නිර්දෝෂී නම් ඔප්පු කරන්න පුළුවන් තමන් නිර්දෝෂී කියලා බය වෙන්න දෙයක් නෑ. බය නිසා විරුද්ධ වීම හැර බය නැත්තම් මේකට පක්ෂ වෙන්න ඕනි. ඒ නිසා අපි කියනවා ජනතා විමුක්ති පෙරමුණේ අපි බය නැහැ මේ අධිකරණ වලට. මොකද මේ රටේ ජනතාවගේ සම්පත් දූෂණ වංචා හොරකම් කරපු නැති පක්ෂයක් අපි. ඒ නිසා දේශපාලනය විතරක් නෙමෙයි නිලධාරී පැත්තෙන් රටේ සෑම සියලු ශේෂ්ත්‍රයක් පුරාම උඩුදුවල තියෙන මේ වංචා දූෂණ නතර කිරීම සඳහා මෙවැනි ශක්තිමත් නීතියක් වහාම ක්‍රියාත්මක කළ යුතුයි. ඒ වහාම පිහිටුවෙති කියන ස්ථාවරයේ ඉඳමින් මානතර වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.